ඔබතුමා එක් කරගෙන යන්න.
රිප්ලේස් මේ අගමැතිතුමාගේ. ගරු කථානායකතුමනි, 2016 සහ 2019 වර්ෂදා ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
නොවිසුති.
1987 අංක 28 දරන 50 මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන් සමග කිව යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්තියේ අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 සැප්තැම්බර් 9 වෙනි දින ඇති අංක 22.96 ඇලිරක් 30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි ඉදිරිපත් කරමි. මෙමරු ගලාස රජයේ මුද්‍රණ මුදල් පිළිබඳ කාර්යක් සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්නේ මාචාර්ය විජේදාස රාජපක්ෂ මහත්තයා.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවේ තියුමු කරන ලද 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමනි.
නොමිසුති. පෙත්සම් පිළිගන්නේ කබිර රජී මැතිතුමා. කබිර රජී මැතිතුමා පෙත්සම.
ගරු කථානායකතුමනි, ඕගඩපොළ කහටෝවිතේ අංක 12-2 ධර්ණ ස්ථානයේ පදිංචි එන්නේ නිලම් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ඉරාන් වික්‍රමරත්න මැතිතුමා පෙත්සම.
ගරු කථානායකතුමනි, රත්මලාන නෙළුම්පුර දකුණ පස්වන පටුමක අංක 1 ධර්ණ ස්ථානයේ පදිංචි එල්.එන්. දුස්සොයිසා මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
උදේන කිනිදගොඩ මැතිතුමා. ඇබ්සෙන්ට්. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රස්ස බුද්ධිකපතින මැතිතුමා.
ගරු කථානායකතුමනි, කර්මාන්ත විෂය භාර ඇමතුමාගෙන් මම පළවෙනි ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි,
දයසිරි ජයසේකර මැතිතුමා ඉක්මන් කරන්න.
අද මේ පුවත්පත්වල දිවයින පුවත්පත්තේ දාලා තියෙනවා මගේ නම සඳහන් කරලා.
ඒක ගන්න මේ ප්‍රශ්න ඉවරනාම ගන්න. ඒක ප්‍රශ්න ඉවර කරන්න. බුද්ධිකපතින මැතිතුමා.
කථානායකතුමනි, ප්‍රශ්න පිළිතුර එක 2020 වර්ෂයේදී දිවයින දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි ලෝහ ආශ්‍රිත නිෂ්පාදනයන් පිළිබඳව සමීක්ෂණයක් සිදු කරන ලදී. ආ2 දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා කර්මාන්තකරුවන් 914 දෙනෙකු සම්බන්ධයෙන් කළ මෙම සමීක්ෂණයේදී සියලුම ග්‍රාම සේවක වසම් ආවරණය වී නොමැත. මෙම සමීක්ෂණයේ අරමුණ වූයේ ඒ ප්‍රදේශයන්හි ලෝහමය අබලිද්‍රව්‍ය ඍජුවම භාවිතයට ගනු ලබන සහ ක්‍රියාවලිය යෙදවිය හැකි සුළු කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතා මට්ටම සොයා ගැනීම වේ. පිළිතුර 3, ලෝහ ආශ්‍රිත කර්මාන්තකරුවන් පවුල් 449ක් සමීක්ෂණයේදී දත්ත මත හඳුනාගත හැකි විය. රන්හා රිදී කර්මාන්ත ගම්මාන පිළිබඳ විස්තරන් වෙනම අමුණා ඇත. සභාගත කරන පිළිතුර. ප්‍රශ්න ප්‍රථම පිළිතුර 1, ඔව්. 2, ගැටලු කවරේද ප්‍රමාණවත් පරිදි අමුද්‍රව්‍ය ලබා ගැනීමට අපහසු වීම, මිල ගණන් අධික වීම, යන්ත්‍රෝපකරණ භාවිතා නොවීම, තාක්ෂණ ක්‍රමවලට අනුගත වීමට මැලවීම, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, අලවි අපහසුතාව නිසා සාම්ප්‍රදායික භාණ්ඩ පමණක් නිෂ්පාදන තත්ත්වය සැලකිලිමත් නොවීම. පිළිතුර 3, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ස්ථාපනය කර ඇති වාස්තු හා විද්‍යුත් ලෝහාලේපන අංශයේදී කර්මාන්ත කරුණු සහ නව තාක්ෂණය හා නව යන්ත්‍රෝපකරණ භාවිතා කිරීමට අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම සිදු කරනු ලැබේ. මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් පවතින කර්මාන්ත වෙතකෝ සෝවුන්ගේ ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීම සඳහා මණ්ඩලයේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් සහ තාක්ෂණ නිලධාරීන් කටයුතු කරනු ලබයි. පිළිතුර 4, අලවිය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය අලවි කරන දැනුම ලබා දීමේ පුහුණු වැඩසටහන් ඔවුන් සඳහා ලබා දී ඇත. මීට අමතරව ප්‍රාදේශීය කාර්යාල මගින් පවත්වනු ලබන අලවි සල්පිල් මගින් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත. ඊට අමතරව ආනයන ආදේශන භාණ්ඩ නිෂ්පාදනය සඳහාද කර්මාන්ත කරුවන් යොමු කෙරේ. තවද ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියෙන් සිදු කරනු ලබන මේඩ් ඉන් ශ්‍රී ලංකා ට්‍රේඩ් පෝර්ටල් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට දේශීය විදේශීය වෙළඳපොළ අවතීර්ණයට අවශ්‍ය පහසුකම් සලසා ඇත. ආ4 නැත. ආ6 මේ පිළිබඳ අධ්‍යයනය කරමින් පවතී. ප්‍රශ්න අංක ඈ පිළිතුර 1, ඔව්. 2, යන්ත්‍ර අමතර කොටස් වාස්තු කරන ලද කොටස් පිලිපීනේ, ඉන්දුනීසියා, මියන්මාරේ, බංග්ලාදේශය, මාලදිවයින ආදී ආසියා ඇතික රටවලටත් දුබායි කටාර ආදී මැද පෙරදිග රටවලටත් අප්‍රිකාව හා යුරෝප රටවලට අපනයනය කෙරේ. රන් රිදිහා යකඩ 2015-2020 වර්ෂවලදී අපනයන කළ ප්‍රධාන රටවල් විස්තරයක් වෙන මමුණා ඇත මෙම පිළිතුර සභාගත කරනවා. ඈතුන 2015 වර්ෂයේදී රන් රිදිහා නිෂ්පාදනවල අපනයන ආදායම ඩොලර් මිලියන 15.8ක් විය. 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 15.1ක් පමණ වේ. 2015-16 වර්ෂයේ යකඩ ආසිය නිෂ්පාදනවල අපනයන ආදායම ඩොලර් මිලියන 55.8ක් වන අතර 2016 වර්ෂයේදී ඩොලර් මිලියන 89.5ක් පමණ වේ. රන් රිදිහා යකඩ අපනයනයෙන් 2015-16 යන වර්ෂවලදී ලද ආදායම් පිළිබඳ විස්තරයන් වෙනම අමුණා ඇත. මේ සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු අපනයන සංවර්ධන මණ්ඩලයෙන් හා රේගු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකිය.
ගරු කථානායකතුමනි, මගේ
පළවෙනි ප්‍රශ්නේ
පළවෙනි අතුරු ප්‍රශ්නය, ඔබතුමා දන්නවා මේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඉන්න මේ සම්ප්‍රදායික සහ ග්‍රාමීය කර්මාන්ත ශේෂයේ නිෂ්පාදකයන් කොරෝනා සහ පශ්චාත් කොරෝනා ව්‍යසන තත්ත්වයන් හමුවේ ඉතා දැඩි ගැටලුවකට මුහුණ දුන්නා. මොකද සංචාරක ව්‍යාපාරයත් එක්ක බැඳුණු ව්‍යාපාර තියෙනවා, අපනයනය සම්බන්ධ ව්‍යාපාර තියෙනවා, ඒ වගේම ආනයනික සමහර භාණ්ඩ විශේෂයෙන් බතික්කාශ්‍රිත නිෂ්පාදනවලදී ඩයිටික ඉටිටික මේ සියල්ල ආනයන මත සිද්ධ වෙන ව්‍යාපාර. ඒ වගේම ලංකාව තුලත් සමහර අමුද්‍රව්‍ය එහෙම එහෙ ගෙනියන්න ඕනේ. එතකොට මේ ඩීසල් අර්බුදත් එක්ක ඇති වුණා. එතකොට දැන් අමාත්‍යාංශය දිගු දුර දැක්මක් එක්ක මේ සියලු ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්නවලට ලබා දිය හැකි විසඳුම් ක්ෂණිකව ලබා දෙන්නත්, ඒ වගේම ඊළඟ අයවැයෙන් සහ අනිකුත් ප්‍රතිපත්ති තීන්දුව ගැනීමේදී මධ්‍යකාලීනව සහ දිගු කාලීනව යම්කිසි මට්ටමක ඒ අයට සහන දෙන නිෂ්පාදන අලෙවි කරගන්න අමුද්‍රව්‍ය ගෙන්න ගන්න පුළුවන් වැඩපිළිවෙලකට යොමු වෙලා තියෙනවද ගැඹුරු සහ විද්‍යාත්මක?
අපි මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලා තිබුණා. සහ ඒ සම්බන්ධයෙන් ඔබතුමා සඳහන් කළ කරුණු සත්‍යයක්, මේ පසුගිය කොරෝනා සමයේදී විශාල අපහසුතාවයන්ට මේ කුඩා කර්මාන්තකරුවන් පත් වෙලා තිබෙනවා. අපි කර්මාන්ත අමාත්‍යාංශයේ සතු චක්‍රීය අරමුදල වගේ විශේෂණ මූල්‍යණය පිළිබඳ ගැටලුවක් තිබෙනවා. ඔවුන්ට විශාල ණය ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. අදාළ බැංකු සමග සාකච්ඡා කරන්නටත් කර්මාන්ත අමාත්‍යාංශයේ සතු චක්‍රීය අරමුදල මගින් ප්‍රතිපාදන ලබා දෙන්නත් අඩු පොලියක් යටතේ කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම බැංකු සමග සාකච්ඡා කොට ඔවුන්ගේ සමහර පොලිස හා දඩ මුදල් අය කර ගැනීම නතර කරන්නටත් දේපළ අත්පත් කර ගැනීම කරුණු පිළිබඳව සහන සලසන්නටත් දැනටමත් අවශ්‍ය කැබිනට් තීන්දුව අරගෙන තිබෙනවා. ඒත් එක්ක මේ කර්මාන්ත ඔබතුමා නිවැරදිව සඳහන් කළ පරිදි ආනයන ආදේශන වැඩි දියුණු කරන්නටත් අපනයන වෙනුවෙන් වෙළඳපොළ සකස් කිරීම ඇතුළු කරුණු කාරණා වෙනුවෙන් අවධානය යොමු කළ අදාළ ප්‍රතිපත්ති සැකසුම් සිදු වෙනවා.
මගේ දෙවැනි ප්‍රශ්නය, ගරු කථානායකතුමනි, ඔබතුමත් කර්මාන්ත ඇමතිවරයා විදිහට යම් කාලයක් හිටපු ඉඳලා දන්නවා, මමත් කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා සහ වැඩබලන ඇමතිවරයා විදිහට ඉඳන් දන්නවා. ඔබතුමා දන්න ප්‍රධානම කාරණයක් තමයි දැන් ලංකාවෙන් පිටරටට අපනයනය කරන අබිලි යකඩ, තඹ, ඒ වගේම පිත්තල නම් අඩුයි, නමුත් පිත්තල හදන්න ගන්න තුත්තනාගම් සහ වෙනත් බොහෝ ද්‍රව්‍ය, මේ පිළිබඳව සංවාදයක් තියෙනවා. ඒක තමයි යැවිය යුතු ප්‍රමාණය පිළිබඳව, ඒ වගේම ලංකාවේ අවශ්‍යතාවය පිළිබඳව. දැන් වැස්ස කාලෙත් එක සමහර යවන්න ඕනේ සමහර ද්‍රව්‍යයක් තියෙනවා, යවන්නේ නැහැ. ඒ නිසා ඩෙංගු ආශ්‍රිත ප්‍රශ්නත් ඇතිලා තියෙනවා. හැබැයි ලංකාවේ දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය ප්‍රමාණයකුත් තියෙනවා, විශේෂයෙන් පිත්තල ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය තඹ, ඒ වගේම වෛර නිෂ්පාදනයට අවශ්‍ය තඹ, විවිධ අවශ්‍යතාවයන් සඳහා තඹ. මේක සමබර කරගන්න ඕනේ. හැබැයි ඒක සමබර කරගන්න බවක් සමහර වෙලාවට පෙනුන්නේ නැහැ පෞගිය අවුරුදු දෙක තුන. ඒතොර අපනයනය කළ යුතු ලෝහ වර්ග සහ එයා ලෝහ බැඳුණු වෙනත් දේවල් මොනවද, නොකළ යුතු ඇති, එහෙම නැත්නම් සීමා කරගෙන දේශීය නිෂ්පාදකයට ලබා දිය යුතු වර්ග මොනවාද කියන එක හඳුනාගෙන ඒ සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල කරගෙන තියෙනවද? මොකද මේ ඊයේ පෙරදත් ඒ නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් විවිධ ගැටුම් ඇති කරගෙන තිබුණා සහ විවිධ මාධ්‍යට නිවේදන නිකුත් කළා තිබුණා. ඒකයි මම අහන්නේ.
අරු කථානායකතුමනි, අපේ වර්තමාන ගණන් කිරීම් අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය මේ ලෝහ අබලි ද්‍රව්‍ය හැට එකතු කරන පිටරට යවන්න අවසර තිබුණු කර්මාන්ත සඳහා තිබුණු මේ මූලද්‍රව්‍ය සියල්ලම ලංකාවට අවශ්‍ය බව අපි ගණනය කළා තියෙන නිසා අපිට සුළු අපනයන ආදායමක් වෙනුවෙන් මේ ලෝහ පිටරට යවීම ආනයන විධිම සමග සැලකීමේදී සාධාරණ වුණ බව වැටහිලා තිබෙනවා. ඒ නිසා අපි මේ පහුගිය වසරක කාලය තුලදී කරු මන්ත්‍රීතුමනි කාර්මික අපනයන සංවර්ධන කාර්මික සංවර්ධන මණ්ඩලයේ මගින් අවසර ගන්නට අවශ්‍යයි. අපි එකම ලෝහ ද්‍රව්‍යයක්වත් පිටරට යවන්න අවසර දුන්නේ නැහැ. මොකද ඒක ලංකාවේ කර්මාන්තයට අවශ්‍ය වෙන නිසා. හැබැයි චීන චට්ටි වගේ විශේෂ ද්‍රව්‍ය වෙනුවෙන් ලංකාවේ දේශීය කර්මාන්ත නොමැති ඒවට අපනයනය කරන්න අවසර දෙන්නේ කියලා ඉල්ලීමක් දුන්නේ. විශේෂයෙන් මේ කර්මාන්ත ආරම්භ කළා තියෙන්නේ BUI එක යටතේ. ඒ නිසා උන්ට බලපත්‍රයක් තිබිලා තියෙනවා. හැබැයි මේ වසර තුළ අපි කිසිම දෙයක් පිටරට යවන්න අවසර දුන්නේ නැහැ. අබලි යකඩ ද්‍රව්‍ය අත්‍යවශ්‍යම කරුණු සලකා බලලා එවැනි අතිරික්තයක් රටේ තියෙනවා නම් විතරක් යවන්න කටයුතු කරනවා. හැබැයි මේ වර්තමානයේදී අපි කිසිම ලෝහයක් අබලි ද්‍රව්‍යයක් පිටරට යවන්න මොකද දේශීය කර්මාන්ත වලට ඒක අවශ්‍ය නිසා.
හරි වසන්ත යප බණ්ඩාර මෙතුමා
ප්‍රශ්නය අහනවා කතා නැති වුණා.
පරිසර මෙතුමා උත්තර දෙන්න.
Question 1 yes. Answer one yes, and the answer for question number 2 answer is yes. The area of 59.4 hectares in extent that includes the river Mahaveli and all the islands located within it, which are situated within the Harispatwa and Yatinuvara divisional secretariat division in the Kendi, 4 gravats and Gangavatta Korala in the Kendi district within the central province has been declared an environmental protection zone by Gazette Extraordinary Number 2024/6 dated 19/6/2017 under the National Environment Act. Number 3, the Central Environmental Authority has reported that 5 notice boards have been erected within the Waratanna Hikkinda Environmental Protection Area in order to inform the general public that the area has been declared as an environmental protection area, giving the following details: map depicting the environmental protection area, legal provisions regarding the declaration of the environmental protection area, the fact that it is an offense under the National Environment Act to conduct any project or activity within the environmental protection area other than permitted usages carried out under prior approval of the Central Environmental Authority. Number 4, the Central Environmental Authority has reported that arrangements have been made to take action under the National Environment Act Number 47 of 1980 against the illegal construction including hotels. Relevant information has been mentioned below in answers question A 1 and B 2. 5. The Central Environmental Authority has informed that action has been taken through the Environment Protection Licensing Systems to control the environmental pollution caused by the industries situated within the Kendi Municipal Council limits through activities for which it is required to obtain Environment Protection Licenses as per Gazette Extraordinary Number 2264/17 dated 27th January 2022. The Central Environmental Authority has also informed that the authority does not have the legal power to take action under the National Environment Act regarding all the illegal buildings situated within the Kendi Municipal Council limits, that the authority does not even have the information pertaining to it, and that the power to obtain information and take legal actions in this regard rests with the Kendi Municipal Council and the Urban Development Authority. Question B. Answer 1. The Central Environmental Authority has reported that 9 illegal construction have been reported within the Waratanna Hikkinda Environmental Protection Area in the area between the Gethamba Bridge and the new Dodanwala Bridge. The Central Environmental Authority has reported that the authority has no power to act under the National Environment Act regarding the buildings constructed outside the environmental protection area, that is, from the Gethamba Bridge towards Gannoruwa, and information pertaining to the measures hitherto taken regarding such buildings has to be obtained from the Sri Lanka Mahavali Authority, the Urban Development Authority, and the Yatinuvara Pradeshya Sabha. 3, it has been reported that the Central Environmental Authority has taken steps regarding the following illegal constructions existing within the Varathane Hakinda Environmental Protection Area, A. KSMD Samaranayaka residing at number 399 Jodhi Silva Avenue, Dodamvela had carried out constructions in contravention of the plan approved by the Kandy Municipal Council. Legal action has been taken for demolishing and removal of all the illegal construction that have been constructed contrary to the approved building plan. Case number 36490, Kandy Additional Magistrates Court 2. At the hearing held on 28th April 2022, the respondent party expressed the consent to demolish the above-mentioned illegal constructions. Accordingly, the respondent party demolished and removed the illegal construction concerned and informed the Central Environmental Authority of it, and subsequently, officers of the Central Environment Authority...
Order, please. Deputy Speaker will take the chair now.
...inspected it.
Order, please, Honourable Member, Minister.
Accordingly, the respondent party demolished and removed the illegal constructions concerned and informed the Central Environmental Authority of it, and subsequently, officers of the Central Environmental Authority inspected it, reported it to the court at the hearing held on 25th August 2022 and concluded the case. B. Kandy Municipal Council has carved through the river reservations of the southern bank of the River Mahaveli at the place named Polkotuwa on the King Rajasinghe 2 Avenue in Dodamvela and constructed a flight of stairs consisting of a handrail using concrete. As per the recommendations of the Varathane Hakinda Environmental Protection Area Monitoring Committee, the Kandy Municipal Council, which had constructed the above mentioned flight of stairs illegally, was informed in writing on 6th January 2021 that action be taken to demolish and remove it. In addition, a reminder dated 20th April 2022 has also been sent. C. MHI Vikramasinghe, residing at number 61 King Rajasinghe 2 Avenue, had constructed a house illegally on a land belonging to the Kandy Municipal Council within the reservation of the River Mahaveli. The above-mentioned construction was discussed at the Technical Committee meeting held on 7th January 2022, and committee recommended that legal action be taken against the said illegal construction. As the Additional Secretary Lands, who attended the committee, stated that local authorities have in their possession both state lands and donated lands, and that such donated lands could not be treated as state lands. And therefore, he suggested that before resorting to legal action, it is suitable to get the verification specifically from the Commissioner of Lands whether the land on which this construction has been carried out is a government land. The committee recommended the legal action be taken as he suggested. According to the recommendations of the committee, this matter has been referred to the Commissioner of Lands by the letters dated 3rd February 2022 and 7th March 2022 to verify whether the land concerned is a stated land. As such, legal action is to be initiated regarding the illegal construction concerned as soon as the Central Environmental Authority receives information to the effect that the land concerned is a state land. D. Jagat Kolihe Kahandavala, residing at number 311/11 Elephant Walk Land, River Place Garden, Hal Oluwa, Varathana has flagged stones and applied a layer of concrete illegally in the river reservation. The person who carried out this construction was made to remove the concrete and bring the river reservation bank to its normal state. E. KUAK Fernando had constructed illegally a hotel name of Why Not Garden at number 107 King Rajasinghe 2 Avenue, Kandy. The Varathana Hakki in the Environmental Protection Area Monitoring Committee has recommended that the Central Environmental Authorities should decide on taking legal action. Legal action has been initiated regarding the demolition and removal of illegal construction that have been carried out at the above mentioned place, case number 36491, Kendi Magistrate Courts 2. As such, the court gave an interim injunction in order to stop the illegal construction that was being carried out at the place concerned, and at the hearing held on 28th April 2022, that interim injunction was further extended. The case concerned is to be examined in due course. If C.D. Sarath Suresh Abeyratna has carried out illegal improvements at a place maintained on a land belonging to the Kendi Municipal Council at number 57 King Rajasinghe 2 Avenue, Gatambala, Kendi, where restaurant facilities are supplied. The matter regarding the above-mentioned construction was referred to the committee held on 7th January 2022 and subjected to discussion, and the committee recommended that legal action be taken against the illegal construction. As the additional secretary Lands, who attended the committee, stated that local authorities have in their possession both state lands and donated lands, and that such donated lands could not be treated as state lands. And therefore, he suggested that it is suitable to get it verified specifically from the Commissioner of Lands whether the land on which this construction has been carried out is a government land before resorting to legal action. The committee recommended that legal action be taken accordingly. According to the recommendation of the committee, this matter has been referred to the Commissioner of Lands by the letters dated 3rd February 2022 and 7th March 2022 to verify whether the land concerned is a stated land. As such, legal action is to be initiated regarding the illegal construction concerned as soon as the Central Environment Authority receives information to the effect that the land concerned is a state land. G. Construction of an illegal abutment wall close to the bank of the river Mahaveli at the premises of the hotel belonging to the Okure Restaurant Private Limited, maintained at number 9 King Rajasinghe 2 Avenue, Gotambe, Kendi. The Director General of the Central Environment Authority has issued an order dated 28 February 2022 in terms of Section 24B1 of the National Environment Act number 47 of 1980. Pertaining to the illegal construction that is being carried out at the above-mentioned place. Accordingly, case number 40119 was filed at the Kendi Magistrates Court 2 on 25th August 2022, pertaining to the illegal construction carried out at the above-mentioned place. The case concern is to be called on 29th September 2022. H. ANB Deskan had constructed an illegal building at number 300/4/B/1, Varathana, Hal Aluwa. The matter of the above-mentioned illegal construction was referred to the committee that met on 5th May 2022 and was subjected to discussion, and the committee recommended that legal action be taken regarding the above-mentioned illegal construction. As such, action is being taken to file action at the court of law against the person who carried out that illegal construction. I, the person named W.J.N. Vijayaratna, residing at number 49 King Rajasinghe 2 Avenue, Gotambe, Kendi, had illegally constructed a building on a land belonging to the Kendi Municipal Council. Action is being taken to issue a directive in terms of Section 24B1 of the National Environment Act number 47 of 1980. Regarding this illegal construction, which was revealed during the follow-up conducted within the Varathana Hakki in the Environmental Protection Area by the officers of the Central Environmental Authority on 1st September 2022. Question C does not arise. Thank you.
Thank you, Minister. Highly appreciate your big answer. But question is same. මේ දැන් තියෙන තත්ත්වය වචන කීපයකින් පැහැදිලි කරන්න ඕන මේ නියෝජ කතානායකතුමනි, එතුමා දීර්ඝ විස්තරයක් ලබා දුන්නත්
ගරුමන්තිතුමා ප්‍රශ්නයේ
උත්තරේ ඇත්තටම අපිට සෑහීමටපත් වෙන්න පුළුවන් මට්ටමේ එකක් නෙවෙයි කියලා මම කියන්න ඕන. මොකද අපේ හිටපු පරිසර ඇමතිතුමා මේ ස්ථානයට ගිහිල්ලා මේකේ තියෙන මේ ගැඹුර පිළිබඳව අවබෝධයක් තිබෙනවා. අපේ ගරු මහින්ද අමරවීර පරිසර ඇමතිතුමා, එතුමා මේ හක්කිඳ ප්‍රදේශයේ තියෙන ප්‍රශ්නය පිළිබඳව ඒ ස්ථානයට ගිහිලා පරීක්ෂණයක් කළා. නමුත් තවමත් ඒ ප්‍රදේශය තුළ ගඟ මැද කෙරෙන ඉදිකිරීම නිතරම සිදුවෙනවා. මේක හෙක්ටයාර 59ක ප්‍රදේශයක ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ජාතික සම්පතක්, මේක දූපත් අති දැවැන්ත ප්‍රමාණයක් තිබෙනවා මේ ගඟ මැද. නමුත් ඒ ගඟ මැද තිබෙන දූපත්වල ඇත්තටම මේ අයිතිය තිබෙන රජයට, නමුත් පෞද්ගලික පුජ්‍යලන් විසින් මේවා අයිති කරගෙන හෝටල් සහ වෙනත් ඉදිකිරීම් රාශියක් කෙරෙමින් පවතිනවා. මහවැලි ගංගාවේ ඉතාමත්ම පළලම සහ චිටිම ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ තියෙන කිලෝමීටර් භාගයක වගේ පරිසරයක් තුළ. ඒ නිසා මම කියන්නේ ගරු අමාත්‍යතුමනි, ඔබතුමා ස්ථානීය පරීක්ෂණයක් කරන්න කියන එක මම ඉල්ලීමක් කරනවා. මොකද ඔබතුමාටත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ගරු මහින්ද අමරවීර ඇමතිතුමා ඉන්නවා. ඒ නිසා ඔබතුමා අත්වසේ ඔබතුමා කාලය තුළ විශාල පරිශ්‍රමයක් දැරුවා මේ හක්කිඳ දූපත් සමග බේරා ගැනීමට. නමුත් තවම ඒක එසේම තිබෙනවා. මොකද ඔබතුමාගේ විතන්වීමත් සමගම අපේ ඇමතිතුමා පැමිණියා. මම ඔබතුමාට මීට කලින්ුත් මේ ප්‍රශ්නේ නැගුවා. නමුත් ඇත්තටම මට සෑහීමටපත් වෙන්න අමාරුයි හක්කිඳ බේරා ගැනීමේ
ව්‍යාපෘති පිළිබඳව. ඔබතුමා කතාවක් නෙමෙයි ප්‍රශ්නේ අහන්නේ තුමගේ.
මං කියන්නේ ඒකට මොකද්ද ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගයේ මේ අධිකරණ ක්‍රියාමාර්ගයක් දැනට යනවා. නමුත් සමහර දේවල් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් කියන්නේ නැහැ. එකතැනක් සම්බන්ධයෙන් තමයි ඔය ඔබතුමා කියපු වයිනොට් සම්බන්ධයෙන් සහ ඒ තවත් කීපයක් සම්බන්ධයෙන් යනවා. නමුත් අර ඉදිකිරීම තවදුරටත් කරනවා ඔය ගැටමේ ප්‍රදේශයේ.
Yes, now of course we can go into details and come up with the answer, but I would like to mention in this house all these constructions, they get permissions from various other institutions generally, and thereafter on the environmental authority comes in. And how do we resolve this? The people, basically most of these permissions are given either from the local authority or the urban development authority or various other institutions, and they get sometime permissions and they come and do, and when they get the permission, and of course they do it in a different way which affects the environment, of course which doesn't go along with the permissions that they obtain. So this part has to be resolved in overall. I'm just telling overall, in any issues in the island with regard to when they get permissions, and many institutions are involved. And thereafter, when it comes to environmental authority permission, we have nothing to say in this. So therefore, it is important. Of course, we could call the all the institutions relevant to this subject and come up with a solution.
මගේ දෙවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා ගරු වීරසිංහ වීරස
ප්‍රධානායකතුමනි. වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා පරිසර මැතිතුමාගෙන් අහපු ප්‍රශ්නය මහවැලි ගඟ සම්බන්ධ කාරණාවකේ දූෂණය සහ ඒ කාරණා සම්බන්ධව. මම හිතන්නේ මහවැලි ගඟ විතරක් නෙවෙයි, ලංකාවේ ගංගාවන් රාශියක් බරපතල පරිසර දූෂණයට ලක් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා කැලණි ගඟ, කළු ගඟ ලංකාවේ වැඩිම දූෂණ ලක්විත ගංගාවන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මානියෝජන කරන මාතරා දිස්ත්‍රික්කයේ නිල්ලලා ගඟ සම්බන්ධව ප්‍රශ්න රාශියක්ම තියෙනවා. පරිසර අමාත්‍යාංශයේ පහුගිය කාලේ ඒ නිල්ලලා ගඟ සම්බන්ධව යම් සාධනීය පියවර ගණනාවක් ගත්තා. නමුත් අද වෙනකොට ඒවා සියල්ල අතරමඟ නතර වෙලා. ඒක නිසා පරිසර අධ්‍යන වාර්තා නැතුව ලවණ බාධක ඉදිකිරීම තුළ ඇතිවෙච්ච ප්‍රශ්නය, ඒ ගඟ දෙපැත්ත සුද්ධ නොකිරීම තුළ කිඹුල් ග්‍රහණය වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒක නිසා ගරු අමාත්‍යාංශයෙන් දැනගන්න කැමැති ලංකාවේ සියලු ගංගා සම්බන්ධව වැඩපිළිවෙලක් තියෙනවද, මේ ගංගා පද්ධතියෙන් රැකගන්න, ගංගා දෝණයෙන් රැකගන්න, පරිසරය ආරක්ෂා කරගන්න සම්බන්ධව පොදු වැඩපිළිවෙලක් තියෙනවද, නැත්නම් මේ සිද්ධියෙන් සිද්ධිය විතරක්ද මේ යම් පරිසර ආරක්ෂණ කටයුත්ත සිද්ධ වෙන්නේ?
Honorable member, honorable speaker, I can attend to that and take action accordingly.
බොහොම සිතේ ඔබතුමාට ගරු ප්‍රශ්න අංක 3 ගරු හේසා විතානගේ මැතිතුමා මහජන ආරක්ෂක
මැතිතුමා ආනුව ගරු නියෝජක කතානායකතුමනි, මම පිළිතුරු දෙනවා නියෝජක කතානායකතුමනි. පිළිතුර A1
වසර 20ක් සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව පොලිස් කොස්තාපල් 414යි. වසර 10ක් සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව පොලිස් කොස්තාපල් 16022යි. කාන්තා පොලිස් කොස්තාපල් 2542යි. එකතුව 18564යි. ආත් දෙක පොලිස්සැරයන් 5033යි. කාන්තා පොලිස්සැරයන් 630යි. එකතුව 5663යි. ආ එක ශ්‍රී ලංකා පොලිසිය අනුමත කරන ලද බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටීන් අනුව සපුරාලිය යුතු සුදුසුකම් පිළිබඳව වාර්තාව ඇමනුම එක ලෙස සභාගත කරමි. ඒ අනුව සුදුසුකම් සපුරනු ලබන නිලධාරයන් උසස්වීම සඳහා හිමිකම් ලබයි. ආ දෙක උපපොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමේ පටිපාටිය දෝෂාසාගත බව සඳහන් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අනුව අවසන් නියෝගයක් නිකුත් කරන තෙක් එම තනතුරේ කුසලතාවය මත හා සීමිත තරඟ විභාගයේ පදනම මත උසස්වීම් ලබා දීම අත්හිටුවන ලෙසටත් ජේෂ්ඨත්වයේ පදනම මත උසස්වීම් ලබා දීමට බාධාවක් නොමැති බවටත් අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇත. පොලිස්සරයෙන් තනතුරේ කණ්ඩායම් කිහිපයක් විසින් පොලිස්සරයෙන් තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක තනතුරට ජේෂ්ඨත්වයේ මත උසස් කිරීම සඳහා කැඳ වූ අයදුම්පත් අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයේ අභියාචනා ගොනු කිරීම හේතුවෙන් ජේෂ්ඨත්වයේ මත පොලිස්සරයෙන් තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම ලබා දීම අත්හිටුවා ඇත. අනුමත බඳවා ගැනීම හා උසස් කිරීම පටිපාටීන් අනුව උසස්වීම ලබා දීම සඳහා සුදුසුකම් ලක් නිලධාරියන්ගෙන් අයදුම්පත් කැඳවා ඇතත් ඉහත පරිදි විභාගවන පෙත්සම් සහ අභියාචනා හේතුවෙන් මේ දක්වා උසස්වීම ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. ආතුන 31/12/2020 දිනට පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අනුමත බඳවා ගැනීම හා උසස් කිරීම පටිපාටි අනුව ජේෂ්ඨත්වය හා කුසලතාවයේ පදනම මත උසස්වීම ලබා දීමේදී ඉහත අධිකරණ කටයුතු හේතුවෙන් මතු ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව හා අත්හිටුවීමේ නියෝග ලබා දී නොමැති සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් මත 29/8 උපදෙස් පතා 29/8/22 දින ඇතිව ලිපියක් යොමු කර ඇත. ඒ අනුව 31/12/20 හා 31/12/21 දිනට පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉහත උපදෙස් ලද පසු හා අධිකරණ කටයුතු අවසන් වූ පසු කඩිනමින් කටයුතු සිදු කළ හැකිය.
ගරු ඇමතුමනි, ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ඉතා සාර්ථක පිළිතුරක් ලබා දීම සම්බන්ධව. නමුත් මා විශ්වාස කරනවා ගරු ඇමතුමනි, පොලිස් සැරයන්වරු, ඒ කියන්නේ කොස්තාපල්වරු යම් කිසි ප්‍රමාණයකට පහුගිය කාලේ මේ පාර්ලිමේන්තුව තුලක් කතා කරලි වෙලා සැරයන් තනතුරු සස්වීම් කරා. නමුත් තව දුරටත් ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව පැහැදිලි. ඔබතුමා මේ මෑත කාලේ මේ අමාත්‍යංශය බාරගත්තේ අපි දැක්කා ඔබතුමා මං හිතන්නේ අමාත්‍යවරයා විදියට කටයුතු කරන කාල සීමාවෙදී මේ පොලිස් දෙපාර්තමේන්තුවේ තනතුරු ලබා දීම නැත්නම් උසස්වීම ලබා දීමේ ක්‍රමවේදය නැවත වරක් දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඒක පිළිඹු වෙනවා ගරු ඇමතුම ඔබතුමාත් පිළිගන්න ඕන පොලිස්පත්තුමාගේ ප්‍රකාශයත් එක්ක. පොලිස්තුමා ඍජුවම කියනවා මීට පෙර පොලිස් කොමිසමේ නිර්දේශ මත ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ තිබිච්ච කාරණාව පැත්තකට ගිහිල්ලා අද දේශපාලන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට, ඔබතුමා මේකට වක් කියන්න ඕනේ නැහැ, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එවකට හිටපු පොලිසිය භාර ඇමතිවරයාගේ නිර්දේශයත් එක්ක ඇමතිවරයාට මන්ත්‍රීවරයාට ඕන ස්ථානාධිපතිවරයා දාගැනීම හේතුවක් වුණා එදා 9 වෙනිදා සිද්ධිය වළක්ව ගන්න බැරි වෙන්නේ. දැන් අද වෙනකොට ඒ වෙනුවෙන් මම දැක්කා ස්ථානාධිපති 23 දෙනෙක් වැඩතහනම් ලක්ක නැත්තම් නෑ වැඩතහනම් ලක්කල නෙවෙයි ස්ථාන මාරුවීම් ලබා දීලා තියෙනවා. ඒතර මම අහනවා ඇත්තටම මේ ස්ථානාධිපතිවරු පත් කරේ ආණ්ඩු පක්ෂයේ නිර්දේශයේ මතනම් මන්ත්‍රීවරුගේ නිර්දේශයේ මතනම් ස්ථාන මේ පොලිස්පත්තුමා කියන විදියට දැන් එවුන් කිසිදු හේතුවක් නැතුව මේ කාරණාව පාදක කරගෙන ස්ථාන මාරු කිරීම කොච්චර දුරට සාධාරණද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමති. තව දුරටත් ඔබතුමා අමාත්‍යවරයා ඉන්න මේ මොහොතේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විදියට ස්ථානාධිපතිතුරු බඳවා ගැනීම සිදු කරනවාද කියලා එකත් පැහැදිලි කරගන්න කැමති කරුවා මෙතුමනි.
ගරු මන්ත්‍රීතුමනි, ඔය පත්මාරුවීම් පක්කිරීම් ගැන මම වැඩබාරගන්න ඉස්සලා වෙච්ච එකක් ගැන ඔබතුමා සඳහන් කරන්නේ. නමුත් දිගටම ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමේ, දැනුත් මට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙත් ඉල්ලීම් එනවා. ඒක ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමේ, හැම කොහෙන් ආවත් අපි අන්තිමේට පත්වීමක් කරන්නේ, මාරුවීමක් කරන්නේ මේ PSC එක හරහා. ඉතින් එතනින් අනුමත වෙන ඒවා විතරයි අපිට කරන්න පුළුවන්. එතනින් අනුමත, එතකොට එතනට අපි යම්කිසි මේ මාරුවීමක් හෝ පත්වීමක් ඇරියම ඒගොල්ලන් බලලා සුදුසුකම් තියෙනවාද, ඒ අනුව තමයි ඒගොල්ලන්ගේ අනුමැතිය ලබා දෙන්නේ. හැබැයි දැන් වුණත් මං කියන්නේ, මට එහෙම කිසිම බලපෑමක් නෑ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන්වත් කාගෙන්වත්. නමුත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් උයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් තියෙනවා. දැන් අද වුණත් මට මෙතන ලියුමක් තියෙනවා විපක්ෂ මන්ත්‍රීකරෙන් කියන ඉල්ලීමක්. ඉතින් ඒවා බලලා අපි මං එක දෙයක් කියන්න පුළුවන්, කිසිම බලපෑමකට නම් මං මාරුවීම් පත්වීම් කරන්නේ නැහැ.
ඔබතුමා ගැන නෙමෙයි මම මේ කියන්නේ, එදා පොලිස්පත්තුමා කියපු කතාව බරපතල කතාවක්. ඒක ඔබතුමාගේ කාල සීමාවය තුළ සිදු වෙනවද නැද්ද කියන එක පැහැදිලි කරන මේ රටේ ජනතාවට විශ්වාසයක් එන්නේ ඒක වැදගත්.
ඒක ඒ දේ වෙන්නේ. හැබැයි පොලිස්පත්තුමා කියපු කතාව ගැනත් මං කියන්නේ, එතුමා එහෙම කිව්වට ඒ කාලේ වුණත් එක්කෝ පොලිස් කොමිසම එක්කෝ PSC එක ඔය දෙකෙන් අනුමැතිය ලබාගෙන විතරයි කරන්න පුළුවන්. ඉතින් දේශපාලඥයේ කිව්ව පළියට කරන්න බෑ. අතනින් ඔක්කොම මේ සුදුසුකම් බලලා ඒ විදිහට තමයි ඒගොල්ලන් අනුමැතිය ලබා දෙන්නේ.
හරි. ස්වාමිසිත දෙවෙනි ප්‍රශ්නේ අහන ගරුවන්ත.
ගරු නියෝජක කතානායකතුමනි, මං අපේ ගරු ඇමතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා. මේ වෙනකොට මේ දැම් වார்த்தාවක් ආව ඔබතුමා දැක්කද දන්න මිනුවන්ගොඩ එකම පවුලේ 3 දෙනෙක් වෙඩි තියලා මරලා දාලා ඔබතුමා මේ දැන් ආව ඇලර්ට් එකක්. එතකොට රට පුරා මහ විශාල විදිහේ පාතාලයේ විසින් මිනි මරණ සිද්ධි වාර්තා වෙනවා. ඔබතුමා මං හිතන්නේ මේ දිනපතාම වගේ මේ පහුගිය කාල සීමාව තුළ තියෙන ඒ කාරණා දකින්න ඇති. හැබැයි අපිට පේන්නේ නැහැ, එක්කෝ මාධ්‍ය වාර්තා කරන්න නැති දන්නේ මේ සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගන්න ක්‍රියාමාර්ග අනුව අත්අඩංගුවට ගැනීම වැනි ක්‍රියාදාමයන් වුණාද, ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග අත්අද කියන කාරණාව. නමුත් මේ වෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවේ සුලභ රාජකාරියක් බවට පත් වෙලා තියෙනවා. මේ ජනතා පීඩනයත් එක්ක නිර්මාණය වෙලා තියෙන උද්ඝෝෂණ සහ ඒ රැලි මැඩපවත්තන් අපිට පේනවා. දැන් මේ වෙනකොට ත්‍රස්තවාදී වළක්වීමේ පනතේ යටතේ සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍යවත් අරංගුඩ ගන්නවා, වෘත්තීය සමිති ක්‍රියාකාරිනියත් අරංගුඩ. ඒ කාර්යය වෙනවා. ඔබතුමාට ඇඟිල්ල දික් කරනව නෙමෙයි, රටේ පොලිසිය කියන්නේ මේ රටේ ජනතාව හැම පැත්තෙම ආරක්ෂා කරන්න ඕන, නීති ආරක්ෂා කරන්න ඕන. හැබැයි අපිට පේනවා අර වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ගන්නත් මේ වෙන ක්‍රියාවලීන් වෙනුවෙන් මේ මිනි මරණ සම්බන්ධව පාතාලය මැඩලීමේ ක්‍රියාදාමය තුළ ධනාත්මකව ක්‍රියාත්මක වීමක් පේන්නේ නැහැ. මම මේ පොලිස් දෙපාර්තමේන්තුවට චෝදනා කරනෝ නෙමෙයි, මේක ජාතික වශයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය දන්නේ නැහැ. මේ වෙලාවේ පොලිසියෙන් ස්ට්‍රෙන්ත් එකම දාලා ඉවර වෙලා සම්පූර්ණ මේ උද්ඝෝෂණ මැඩලවන්න. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේ ශිෂ්‍යයන් අත්දැකන දඩයම් කිරීමට එහා ගොස් මේ රටේ ජනතාව ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමිනුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ වෙනම ඒකක තියෙනවා. ඔවුන්ට ඒ සඳහා මූලිකව කටයුතු කිරීම අවස්ථාව සලසලා තියෙනවද, එහෙම නැත්නම් සැලසීමක් කරනවද කියන.
ඉස්සලම් මං කියන්නම් පාතාලය ගැන. මේ කුඩු ජාවාරමයි පාතාලයයි දෙකම එකට යන්නේ. ඉතින් හුඟක් පහුගිය කාලේ කුඩු මේ රටට එනකොට ඒකම අවියායුදත් එනවා. ඉතින් හැබැයි අපි මේ සමහරට ඔබතුමා දන්නේ නැතුව ඇති, අපි අල්ලලා තියන්නේ කවුද ඒ විස්තර මං ඕනනම් ඒවත් ලබා දෙන්නම්. මාස 3ක කාලේ ඉඳන් වෙච්ච මිනිමැරුම් වල මුළු රිපෝට් එකක් වුණත් මට දෙන්න පුළුවන්. අපි අඳුනාගෙන තියෙනවා සමහර ඒවා වෙන්නේ පිට රටේ ඉඳලා මේ මෙහෙ ආව මෙහෙවනේවා. දැන් අද එක වුණත් එක මිනිමැරුම් නඩුවකට අල්ලපු ගෙදර තුන් දෙනා විත්තිකරුවෝ. දැන් ඒ විත්තිකරුවෝ තුන් දෙනාව තමයි අද මැරුවේ. ඉතින් මේ වගේ හොඟක් මේවා කුඩු වලට සල්ලි බෙදා ගන්න බැරුව එක්කෝ එක පවුලක කෙනෙක් මැරුවම ඒකට විරුද්ධ අනිත් ඒ පවුලෙන් අනිත් අයව මරනවා. ඒ වගේ දෙයක් තමයි අදත් වෙලා තියෙන්නේ. මම ඕනනම් විස්තර සියලු දේ ලබා දෙන්න ලෑස්තියි. ඔයි මේ අපි හොඟක් ඒවා අල්ලපු ඒවත් මට ලබා දෙන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක මේ උද්ඝෝෂණ. මම දිගටම කියලා තියෙනවා මන්ත්‍රීතුමා, උද්ඝෝෂණ කරන ක්‍රමයක් තියෙනවා, නීතියක් තියෙනවා, පෙළපාලියන්න ඕන නම් අවසර ගන්න ඕනේ. ඒ සියලු දේ ඒ විදිහට කෙරුවොත් අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට තේරෙන්නේ නැත්තේ ඇයි ඒ විදිහට කරන්නේ නැතුව මේ උද්ඝෝෂණ කරන්න හදන්නේ. දැන් මම ඒක දිගින් දිගටම කියන දෙයක්. ඒ ක්‍රමවේදයක් තියෙනවා. පෙළපාලියක් යන්න උනත් ඒකේ ක්‍රමවේදයක් තියෙනවා, නීතියක් තියෙනවා. ඉතින් මේ සියලු දෙනාම කියන්නේ රටේ නීතිය තියෙන්න ඕනේ කියලා කිය කී ඒගොල්ලන්ම නීතිය කඩනවා. ඉතින් ඒ විදිහට අපෙන් ඉල්ලා හිටියොත් අපි බලනවා. දැන් ඊයේ පෙරේද හයිඩ් පාක් එකේ මීටින් එකක් තිබ්බා. මීටින් එකට අවසර ඉල්ලුවා, අපි අවසර දුන්නා, ලවුඩ් ස්පීකර් පර්මිට් එකක් දුන්නා. ඊළඟට පෙළපාලියකින් එතනට එන්න හදනවා, ඒකට අවසර නැහැ. හැබැයි එදා ගියේ නැහැ. අපි එපා කිව්වට පස්සේ ගිහිල්ලා මීටින් එක කෙරුවා, රැස්වීම කෙරුවා. ඉතින් ඒ විදිහට අවසර ඉල්ලලා කරනවා නම් අපේ ප්‍රශ්නයක් නැහැ.
බොහොම ස්තුතියි ගරු මහත්මනේ. ප්‍රශ්න අංක 4 ගරු කින්ස් නෙන්සන් මැතිතුමා වාරි මාර්ග මහත්මගෙන් අසින්.
මම අහනවා නියෝජක කතානායකතුමනි.
ගරු නියෝජක කතානායකතුමනි, ආ කොටසේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර මහවැලි කලාප 10කි. දෙවෙනි කොටසට පිළිතුර B කලාපය, C කලාපය, D කලාපය, මොරගහ කන්ද කලාපය, E වික්ටෝරියා කලාපය, H කලාපය, හොරළුවැව කලාපය, L කලාපය, උඩවලව කලාපය, රඹකැන්නොය කලාපය. තුන්වෙනි කොටසට පිළිතුර 18කි. හතරවෙනි කොටසට පිළිතුර මහවැලි ජනපදකීන්ගේ දූදරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කිරීම සඳහා වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කරමින් මහවැලි කලාපය ආශ්‍රිත ක්‍රීඩාංගණවල සංවර්ධන කටයුතු සිදු කරනු ලබන අතර 20-22 වර්ෂය තුළ මහ භාණ්ඩාගාරය මගින් අයවැය ප්‍රතිපාදන සීමා කිරීම හේතුවෙන් මහවැලි අධිකාරියේ යටතේ පවතින මෙම ක්‍රීඩාංගණවල නඩත්තු සහ අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුතු පමණක් සිදු කරනු ලබයි. ආ ප්‍රශ්නයට අදාළ නොවේ.
ගරු නියෝජක තානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මහවැලි මහසැලැස්මට අනුව ගරු ඇමතුමනි, දැන් වනජීවී රක්ෂිත ගැසට් කරලා ඒවා වෙන් කරන්න කියලා නියමිත කරලා තිබුණත් මේ මෙතෙක් මහවැලි ඒ ඉඩම්ලාභීන්ගේ ඉඩම් ඒ වගේම වනජීවිකේ රක්ෂිත මේවා වෙන් කරලා නැහැ. විශේෂයෙන්ම මහවැලි බී කලාපය දිඹුලාගල වැලිකන්ද ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ජීවත් වෙන දීවරයන් ඒ වගේම කිරිගොවියන් ඒ වගේම හේන් ගොවිතැන් කරන ගොවියන් මේගොල්ලෝ දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට නියෝජක කතානායකතුමනි, මහවැලියෙන් වෙන් කළ දීලා තියෙන ඉඩම් දැන් වනජීවිකයෙන් රක්ෂිත කියලා පමණක් මායින් වෙන් කළා දීලා තිනවා. හැබැයි තාමත් මේක වනජීවී ඉඩම් මේවා මහවැලියෙන් වෙන් කළා දීලා තියෙන ඉඩම් මේවා කියන එක වෙන් කරලා නැහැ. විශේෂයෙන්ම දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙත් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ තුල. ඉතින් ඒ නිසා ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් මේක මැදිහත් වෙලා මේකට දෙන විසඳුම මොකක්ද කියන එක, මොකද දැන් දීර්ඝ කාලයක් ගරු අමතුමා දැන් ඉතින් වසර 40කට විතර මේක වසර 40ක් කියන්නේ දීර්ඝ කාලයක්. තාම මේක වෙන් කරලා නැහැ. මේක කවදද මේක මේ ඇයට මේ මායින් වෙන් කරලා දෙන්නේ කියන එක මම අහන්න කැමතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා මීට කලින් මේ අමාත්‍යාංශය කුඹුරු රාජ අමාත්‍යතුමා විසින්. විශේෂයෙන්ම මේ මෙතුමන් නෙල්සන් මැතිතුමා ඉදිරිපත් කරපු ගැටලුවට ගැටලුව වැඩියෙන්ම එළියට ආවේ අපි වැව් පිළිසකර කරන්න වාරි සෞභාග්‍ය ව්‍යාපෘතිය ආරම්භ කරපු වෙලාවේ. ඒ නිසාම අවුරුදු 3කට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියෙක් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරගත්තා. වාරි මාර්ග අමාත්‍යාංශයට අනුයුක්ත කරලා තියෙනවා මෙවැනි සීමා නිර්ණයන් මොන ආයතනයටද මොන ඉඩම් ප්‍රමාණයන් අයිති වෙන්නේ කියලා ඒ පිළිබඳව කටයුතු කරන අපිට මේ ප්‍රතිපාදනවල අඩුවක් තියෙන නිසා මේ දවස්වල තරමක් නතර කරලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ ඉඳලා නැවත ඒ වැඩ කටයුතු ආරම්භ කරන්න.
කරුණ නියෝජක කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ ඒත් වැලිකන්ද සහ දිඹුලාගල කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල දැන් කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කළ වසර 40ක් වගේ කාලයක් වෙනවා. තාම මේ කොට්ටාස දෙක තුල පානීය ජලය ව්‍යාපෘති කිසිකක් ආරම්භ කළා නැහැ. දැන් විශේෂයෙන්ම ඒ කොට්ටාස දෙක ගත්තම ගරු ඇමතුමා පවුල් 12318ක් ඉන්නවා. ඒ වගේම පුද්ගලයන් ගත්තොත් 49,000ක් වගේ ඉන්නවා. එතකොට දැන් මේ නියම් කාලය එනකොට ගරු ඇමතුමා දැන් පානීය ජලය සම්බන්ධව දැන් ආරෝ ප්ලාන්ට් පවණක් තැන්වල ඒවා ඉදි කරලා තියෙනවා. ඒවට දැඩි ඒවා මුදල් දීලා ගන්න ඕන. දැන් විශේෂයෙන්ම දැන් මේ මහවැලි කලාපය තුළ මේ පානීය ජලය සම්බන්ධව එහෙම වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවද ගරු ඇමතුමා?
ජල සම්පාදන මණ්ඩලයත් සමග ඒකාබද්ධව වැඩපිළිවෙලක් අපි වාරි මාර්ග අමාත්‍යාංශය ඒකාබද්ධව කටයුතු කරනවා. මොකද ජල සම්පාදන මණ්ඩලය හුඟක් වෙලාවට වෝටර් රිසෝර්සස් එක පානීය කරන්න සුදුසු වතුර තියෙන ස්ථාන නම් කරලා එවලා තියෙනවා. ඒ අනුව අපි සමහර වෙලාවට මම පෞද්ගලිකවම ওই ස්ථානය පිළිබඳව දන්නේ නැහැ. නමුත් පානීය ජල ව්‍යාපෘතියක් සඳහා ඒක අනුමැතිය ලැබිලා තියෙනවා නම් අවශ්‍ය ජලය ලබා දීමේ කටයුත්ත අපිට සිදු කරන්න පුළුවන්.
ප්‍රමිතිත ගරු මහත්මයා, ප්‍රශ්න අංක 5 ගරු ශානෙක්‍යම් රාසපුත්‍රම් මෙතුමා කාන්තා ළම කටයුත්ත මෙතුමා.
පළවෙනි ප්‍රශ්නය ආ, මඩකලපු දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිපලබින් සංඛ්‍යාව කොපමණද යන්න මෙම සභාවට දන්වන්නේද? මඩකලපු දිස්ත්‍රික්කයේ 2022 සැප්තැම්බර් 1 වන දිනට සමෘද්ධි සහනාධාර ලබන මුළු ප්‍රතිලාභින් සංඛ්‍යාව 98,773කි. එම ප්‍රතිලාභින් පහත සඳහන් පරිදි වර්ගීකරණය වේ. රුපියල් 420, 1,900, රුපියල් 3,200, රුපියල් 4,500. ඊට අමතරව විශේෂ දීමනාවක් අපි පසුගිය කාලය තුළ මේකට එකතු කරා ගරු මන්ත්‍රීතුමනි, 3,100, 3,300 බැගිනුත්. ඒ වගේම දෙවනි ප්‍රශ්නයේ තියෙන මාසික ආදායම අනුව දරිද්‍ර රේඛාවෙන් පහළ ස්තරයේ සිටින මඩකලපු දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකුට සමෘද්ධි සහනාධාර ලබා දී නොමැති බව දන්නේද? ලබා සම්පූර්ණ අයට ලබා දීලා නැතත් එසේනම් මේට හේතුව කුමක්ද? අපි ගත්තොත් පසුගිය වසර කිහිප තුළ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්ව හමුවේදී මෙන්ම වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති අයහපත් ආර්ථික තත්ත්වයන් හමුවේ මඩකලපු දිස්ත්‍රික්කයේ මෙන්ම අනිකුත් දිස්ත්‍රික්ක තුළද මෙලෙස ආර්ථිකය ලෙස ජීවන තත්ත්වය පහළ ගොස් ආර්ථික දුෂ්කරතා මැද ජීවිත ගෙවන ජනකොටස් දැක්ගත හැකියි. ඒ සඳහා 2019 වසරේ පමණක් මඩකලපු දිස්ත්‍රික්කයේ 26,957කට කියන පොරොත්තු ලේඛන වගේ ඉන්න අඩු ආදායම් ලාභී පවුල් සඳහා මිලියන 72.33ක මුදලක් අපි බෙදා දීලා තියෙනවා. නමුත් සමෘද්ධිලාභී සියලුම දෙනාට අර දරිද්‍රාලේඛනයේ මට්ටමේ පල්ලෙහා තියෙන සියලු දෙනාටම දුන්නේ නැහැ කියන එක පිළිගත යුතු කරුණක්. ඒකට හේතුව ඊගාවට හේතුව තමයි මේ සමෘද්ධි ලේඛනයේ සුදුසුසා නුසුදුසු දෙපිරිසම ඉන්නවයි කියන එක සමාජ කතිකාවක් විදිහට තියෙනවා. ඒ කියන්නේ සමෘද්ධි දීමනාව ලබා දීමට සුදුසු අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. ඒක නිසාම ඒකට විසඳුමක් විදිහට අපි ගත්තොත් මේ පිළිබඳ අවබෝධයෙන් යුතුව කටයුතු කරන අතර එයට කෙටි කාලීන ෂණික විසඳුම් ලෙස මෙම වසරේ මැයි ජූනි ජූලි මාස තුන දක්වා ඒ වගේම ඉදිරි මාසවලත් ලෝක බැංකු ආධාර යටතේ මඩකලප දිස්ත්‍රික්කයේ පොරොත්තු ලේකනගත අඩු ආදායම් ලාභීන් සඳහා එනම් සමෘද්ධි සහනාත ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වෙන පවුල් 42644කට වැඩිහිටි දීමන ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වන ලේකනගත වූ පවුල් 698ක් සඳහා අතිරේක දීමනා මෙන්ම ආබාධ දීමන ලබා දීමට බලාපොරොත්තු වෙන පවුල් 245ක් හා නිදන්ගත වග්වඩු රෝගී දීමනාව ලබා ගැනීමට බලාපොරොත්තු වෙන පොරොත්තු ලේකනයේ සිටින 8 දෙනෙක් සඳහාද රුපියල් 5000 බැගින් ලබා දුන්නා. ඉදිරියටත් අපි සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් යන මාසවලටත් ආසියානු සංගමද බැංකුවේ ණයාධාරකම යටතේ රුපියල් 5000 බැගින් ලබා දෙන්න නියමිතයි. ඒ වගේම මේක අක්‍රමවත් මේකේ විවිධ දේශපාලන විවිධ රජයන් රටේ විවිධාකාර විදිහට තමයි මේ ලේඛනය සකස් කරලා තියෙන්නේ. ලේඛනය සකස් කරපු ආකාරය අනුව තමයි දීමනාව දීගන්නේ. නමුත් අපි ඒක දිගින් දිගට මේ අක්‍රමවත් ක්‍රමේ පවත්වාගෙන යන්නේ නැතුව ගරු ජනාධිපතිතුමා විසින් දීලා තියෙන උපදෙස් අනුව සමාජ සුභසාධන මණ්ඩලය විසින් ඉතාමත් විනිවිදභාවයෙන් යුක්ත ක්‍රමයක් මේ දිනවල ඉල්ලුම් පත්‍ර කැදවීමෙන් සකස් කරන අර ඉසෙට්ස්කෝ එක වගේ ලකුණු දීමේ ක්‍රමයක් තියෙනවා, ගැසට් කරලා තියෙනවා එක. ඒ වගේම දැන් ඉල්ලුම් පත්‍ර කැඳවන මේ මාසේ 15 වෙනිදා වෙනකන් ඒ ඉල්ලුම් පත්‍රේ ඕනම අඩු ආදායම් ලාභී එහෙම නැත්නම් දුෂ්කරතා තියෙන පවුලක කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් ග්‍රාම සේවක නිලධාරි හරහා, එහෙම නැත්නම් සමුදි නිලධාරි හරහා, එහෙම නැත්නම් සංඝ නිලධාරි හරහා ප්‍රාදේශීය ලේකම්තුමාට හෝ තුමියට දුන්නාට පස්සේ ඒක පරීක්ෂණයක් පවත්වන අදාළ නිලධාරීන් පරීක්ෂණයක් පවත්වන ලකුණු ක්‍රමයක් තියෙනවා ගැසට් කරලා ඒ ලකුණු ක්‍රමය අනුව ලකුණු දීලිවිල්ල සමීකරණයකට අනුව ඒ අදාළ ලකුණු මට්ටම් බලලා එක් එක් දිස්ත්‍රික්කයට කට් ඔෆ් මාක් එකක් සකස් කරලා ඊට වඩා ඉහළින් ලකුණු තියන අයට සමෘද්ධි ප්‍රතිලාභය දෙන්න අවශ්‍ය කරන කටයුතු කරන ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඒ සමාජ සුභසාධන මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද දින මේ සාකච්ඡා මේක ඉවරච්ච ගමන් වගේ මගේ ප්‍රශ්නයට පිළිතුරු දීලා අවසන් වෙච්ච ගමන් වගේ පැවැත්වෙන එකට සියලුම දෙනාට කැමැති අයට අවශ්‍යයට සහභාගී වෙන්න පුළුවන්. ඒක මේ වසර තුල අපි ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ක්‍රියාවලිය දැන් 15 වෙනිදාට ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ. ඊට පස්සේ පරීක්ෂණ යනවා, ඊට පස්සේ තෝරා ගැනීම කරනවා, ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේඛනය ප්‍රදර්ශනය කරනවා. ඒ ලේඛනය තුළ නුසුදුසු අය හිටියොත් ඒ නුසුදුසු අය විරුද්ධව පෙස්සම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට පෙස්සම් පරීක්ෂා කිරීම සඳහා විශේෂ කමිටුවක් ඒකටපත් කරනවා. ඒකට ස්වේච්ඡා සංවිධානයලු දෙන්නෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ අනුව ඉතාමත් විනිවිද වෙන ආකාරයෙන් තේරීම සිද්ධ කරන්න පටන් ගන්නවා අපි ඉතාමත් ඉක්මනට. නොයසේ නම් ඒ මද්ද ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
කරුබන්තිතුමා.
ඔව්. බොහොම ස්තුතියි නන්රි ගෞරව රාජාංග අමචරර්ලේ. என்னுடைய முதலாவது கேள்வி என்னென்று சொன்னால் எங்களுடைய மட்டக்களப்பு மாவட்டத்தை பொறுத்தளவுலே மட்டுமல்ல முழு வடக்கு கிழக்குலேயும் வந்து எங்களுடைய எத்தனையோ ஆயிரக்கணக்கானவர்கள் வந்து இன்னும் சமுர்தி பயனாளிகளாக அவங்களுக்கு அந்த தகுதி இருந்தும் அந்த சமுர்தி முத்திரையில் இல்லாமல் இருக்கிறார்கள். ஆனால் நீங்கள் சொன்னது போல நீங்கள் அதுக்கான நடவடிக்கைகள் நீங்கள் எடுக்கிறதா சொல்லியிருக்கீங்க. எங்களுடைய மாவட்டத்தை பொறுத்தளவில் இன்னும் 42,000 பேர் நீங்கள் சொன்னது போலே சமுர்தி முத்திரை கிடைக்க வேண்டியவர் இருக்கிறார் என்னுடைய மாவட்டத்திலே. ஆனால் கௌரவ ராஜாங்க அமைச்சர்களே, இந்த மாவட்டத்திலே ஒரு சில குடும்பங்களை பொறுத்தளவிலே ஒரு தாய்க்கு சமுர்தி முத்திரை இருந்தால் எங்களுடைய மாவட்டங்களில் வந்து தாய்க்கு ஒரு வீடு, மூத்த மகனுக்கு ஒரு வீடு, இரண்டாவது மகனுக்கு ஒரு வீடு, மகளுக்கு ஒரு வீடு என்றெல்லாம் இல்லை. எல்லாம் ஒரே குடும்பம் ஒரே வீட்டிலான் இருப்பார்கள் என்றால் அவங்களுக்கு அப்படியான வசதிகள் இல்லை. அப்ப அந்த தாய்க்கு எங்களுடைய கௌரவ ராஜாங்க அமைச்சர் வியாழேந்திர அவர்கள் வந்திருக்கிறார், அவரும் இதுக்கு நான் இணங்கு வேற நினைக்கிறேன். எங்களுடைய மாவட்டத்திலே ஒரு தாய்க்கு சமுர்தி முத்திரை இருந்தால் அந்த தாயினுடைய இரண்டாவது மகன் கட்டாருக்கோ டுபாய்க்கோ வேற ஏதாவது ஒரு மத்திய கிழக்கு நாடுக்கு வேலை வாய்ப்புக்காக போனால் உடனடியாக அந்த தாய்க்குள்ள சமுர்தி முத்திரை வெட்டி விடுறார்கள். அந்த இளைஞர் வந்து மத்திய கிழக்கு நாட்டிலே போய் கஷ்டப்பட்டு அந்த வேலையை செய்து அவர் தன்னுடைய வாழ்க்கையை பார்க்க வேண்டிய ஒரு தேவையும் இருக்கும். அவருக்கு தன்னுடைய தாயையும் பார்த்து தன்னுடைய வாழ்க்கையும் பார்க்கக்கூடிய சூழல் பெருமளவில் இல்லை. தாயை பார்க்க விரும்பினாலும் அது முடியாத ஒரு நிலை. அப்ப அப்படியான நேரத்தில் உடனடியாக அவர்கள் மத்திய கிழக்கு நாட்டுக்கு போயிட்டு ஒரு ரெண்டு வாரங்களுக்குள்ளே இந்த சமுர்த்தி முத்திரை வெட்டப்படுகிறது. ரெண்டாவது விடயம், மூன்றாவது மகனோ நாலாவது மகன் வந்து ஒரு மோட்டார் பைக் இல்லாட்டி ஒரு ஆட்டோ இந்த கட்டாருக்கு போயிட்டு வந்து வாங்கினால் வீட்டிலே ஒரு த்ரீ வீலர் இருக்கின்றது, வீட்டிலே ஒரு மோட்டார் பைக் இருக்கின்றது என்று சொல்லி உடனடியாக அந்த சமுர்த்தி முத்திரையை வெட்டுறார்கள். ஆனா இதே நேரத்திலே ஒரு சிலரை பார்த்தீங்கன்னா ரெண்டு மாடி மூன்று மாடி வீடுகள் இருக்கிறவர்களுக்கு சமர்த்தி முத்திரை இதுவரைக்கும் இருக்கின்றது. அவை இதுக்கு பிரதானமான காரணம் என்ன பொறுத்தல, இதுக்கு பிரதானமான காரணம் ஒரு காரணம், எங்களுடைய மாவட்டத்தில் 345 கிராம சேவையாளர் பிரிவு இருக்கு. அதே நேரத்தில் 154 இன்னும் சமர்த்தி டெவலப்மெண்ட் ஆபீசர் என்ற அந்த நியமனம், சமர்த்தி டெவலப்மெண்ட் ஆபீசருக்கான வெற்றிடங்கள் வந்து 154 இருக்கு. அப்ப சில நேரங்களில் ஒரு சமர்த்தி டெவலப்மெண்ட் ரெண்டு கிராம சேவையாளர் பிரிவை பார்க்க வேண்டிய ஒரு நிலைமை இருக்கு. அவர் ரெண்டு கிராம சேவையாளர் பிரிவு என்று சொன்னால் கிட்டத்தட்ட ஒரு 3000-4000 சமூர்த்தி உத்தியோகஸ்தர்களுடைய குறை இதையும் நிவர்த்தி செய்யறதுக்கும் என்னால் இந்த என்னுடைய கையிலே ஒரு சில ஒரு கம்ப்ளைண்ட்ஸ் இருக்கின்றது. தங்களுடைய சமூர்த்தி முத்திரை மகன் வெளிநாட்டுக்கு போனதுக்காக வெட்டினதன்றி இப்படியானதிலே உடனடியாக செய்து கவனம் செலுத்தி அவர்களுக்கு அந்த சமர்த்தி முத்திரையை மீண்டும் கொடுக்கக்கூடிய ஒரு உடனடி செயல்பாடு செய்யலாமா, ஒரு உடனடி ஏற்பாடு செய்யலாமா, அதே நேரத்தில் இந்த நியமனங்கள் வழங்கினால் அதை செய்யக்கூடிய ஒரு சூழல் வரும். ஏனென்றால் எங்களை பொறுத்தளவிலே சமர்த்தி கிடைக்குது என்று சொன்னால் நாங்கள் அவங்களை ஊக்கப்படுத்த வேண்டும் ஒரு வேலை வாய்ப்புக்கு போவதுக்கு. அப்ப அவர்கள் ஒரு 2-3 ஒரு சிறு கைத்தொழில் செய்யறதுக்கு ஆரம்பித்தோடய சமர்த்தி வெட்டுப்படுது. அப்ப இதுக்கு உடனடியாக எதுவும் ஒரு நடவடிக்கை எடுக்கலாமா?
ඔව් අත වශයෙන්ම හොඳ ප්‍රශ්නයක්. දැන් අපි ගත්තොත් මඩකලපුව දිස්ත්‍රික්කයේ 63%කට පවුල් වලින් 63%කට සමෘද්ධි ප්‍රතිලාභය ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ 55%කට ලබා දීලා තියෙනවා. යාපනයේ ගත්තොත් 53%ක්, කිලිනොච්චිය ගත්තොත් 69%ක්. ඒ වගේ ඒ දිස්ත්‍රික්කවල සාපේක්ෂව ගත්තොත් එහෙම තුවිච්ච දුෂ්කරතා නිසා විශාල සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමක් කරලා තිනවා. ඒ වගේම අර කිව්වා වගේ දැන් අපි නිශ්චිත වශයෙන්ම ලංකාවට පොදු ලකුණු දීමේ ක්‍රමයක් තමයි සකස් කරන්නේ. ඒ මේකේ එක දෙයක් තමයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ එක දෙයක් තමයි දුෂ්කරතා තියෙන පවුල් වලට සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීම. අත් වශයෙන් මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා කියන්නේ උගත් දක්ෂ මන්ත්‍රීවරයෙක්. අපිට අවශ්‍ය කරන්නේ සවි බල ගැන්වීම, එම්පවර්මන්ට් එක තමයි අපිට අවශ්‍ය කරන්නේ. මඩකලපු දිස්ත්‍රික්කයටත් ලංකාවටත් විශේෂයෙන්ම ජනාධිපතිතුමා, ගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තිනවා මේ සමාජයේ සවි බල ගන්න මේ ආර්ථික දුෂ්කරතාවය තුළ සහනාධාර දෙනවා වගේම සහනාධාර දෙන්න අවශ්‍යයි. ඒ වගේම ශක්තිමත් කිරීම සඳහා අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි. අර මම කතා අපි ජපන් වැඩසටහන, අධ්‍යාපන වැඩසටහන, ඒ වගේ වැඩසටහන් වගේ වෙනත් කර්මාන්ත ඇති කිරීම සඳහාත් අපිට අවශ්‍යයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ තුල ඒ සඳහා මැදිහත් වෙන සමෘද්ධි අමාත්‍යාංශයත් එක්ක අපි මේ සීළු දෙනාම සවි බල ගැන්වීම සඳහා අවශ්‍ය කරන කටයුතු කළ යුතුයි. ඒ වගේම අර කිව්වා විදේශ රැකියා ගත වෙච්ච කෙනෙකුට ඉන්නවා නම් ඒක ලකුණු ක්‍රමයක් තමයි ඉදිරියට එන්නේ. ඒ ලකුණු ක්‍රමය අද සාකච්ඡා කරලා ඉදිරිපත් කරන්න පුළුවන් ඔබතුමාගේ ප්‍රශ්නය. සාකච්ඡා කළේ වල ඒක දියේ හැකද නැද්ද, මොන විදිහට දෙන්නේ කියන පොදු ක්‍රමයක්, නිර්ණායක ක්‍රමයක් තමයි අපි සකස් කරන්නේ. ඒකට අනුව තමයි අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. නමුත් ඒ දින ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සමාජ සුභසාධන මණ්ඩලයට, ඒක අපේ අමාත්‍යංශය යටතේ නෙමෙයි තියෙන්නේ, ස්වාධීන ආයතනයක්. මොකද දේශපාලන ඇඟිලි ගැහිමකින් තොරව කටයුතු කරන්න සිද්ධ වෙන නිසා එතකොට ඒක දේශපාලන ඇඟිලි ගැහිමකින් තොරව තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඒකට ක්‍රයිටීරියා එකක් හදන්නේ. එතකොට අර කියන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් ඉදිරිපත් කරාම දී හැකි දෙයට විසඳුම් දෙන්න පුළුවන්, බැරි දෙයට කල නොහැකි. ඒ වගේම තමයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ පුරප්පාඩු පිළිබඳ ප්‍රශ්නය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොන මොන ස්ථානවල පුරප්පාඩු තියෙන්නේ කියන එක අපිට ඉදිරිපත් කරන්න පැහැදිලිවම. එතකොට මේ පවතින තත්ත්වය තුළ අපිට පුරප්පාඩු පිරවීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අපිට ගන්න පුළුවන් තින ආර්ථික අර්බුද හමුවේ රැකියා සඳහා රජයේ නව පුරප්පාඩු පිරවීමේ ක්‍රියාවලිය යම් තාක් දුරකට පාලනය කරලා තියෙන්නේ බොහෝ දුරට. ඒක නිසා නමුත් ඒ தත්ත්වයක් මේ தත්ත්වයක් දෙකම සැලකිලිතර අපිට කටයුතු කරන්න පුළුවන්. නමුත් නිශ්චිත වශයෙන් මෙන්න මේ ස්ථානවල පුරප්පාඩු තියෙනවා, මේකට අවශ්‍යයි කියන එක අපිට ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඒ අනුව මම හිතන්නේ මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලැබුණා.
ඒ දැන් ඔබතුමා කිව්වා මේ දේශපාලන ඇඟිලි ගැහිමකින් තොරව මෙන්න මේ කටයුතු කරන්න ඕනේ කියලා. හැබැයි මඩකලපුව දිස්ත්‍රික්කේ ගත්තම අපි පහුගිය කාලේ තිබ්බා මේ ගරු එමැතුමා මේ අර තරුණ කාන්තාවන්ට තමන් මොන හරි මේ බිස්නස් එකක් පටන් ගන්න නම් ගියත් සමග කඩයක් කියලා හරි මොන හරි මට මතක නැහැ මොකක්ද ඒකේ නම කියලා. ඒ ගියත් සමග කඩයක් කියන එකට තේරිලා තියෙනවා. ඒ කියන්නේ තේරුච්ච එක්කනාගේ නම දේශපාලන ඇඟිලි ගැහිම නිසා අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් තමන්ගේ හිතවත් පුද්ගලයාට තමන්ගේ නෑ ව්‍යාලේන්ද්‍රන් මන්ත්‍රීතුමා නෙමෙයි කරේ, අනිත් මන්ත්‍රීතුමා කරේ. යා නෙමෙයි යන්නේ ව්‍යාලේන්ද්‍ර මන්ත්‍රණේ අනිත් මන්ත්‍රීම කරේ දේශපාලන ඇඟිලි ගිහිම් ගැහිම් හරහා තේරිලා පත්වෙච්ච කියලා මාරු කරලා දෙනවා. ඉතින් ඒක නිසා මම ඉල්ලා සිටින්නේ ගරු ඇමතුමා මම ඉල්ලා සිටින්නේ ඒ වගේ දේවල් වලට වෙනසක් ඇති කරන්න වහාම උපතුමා
ගරුමත්
පනකලපොත් දිස්ත්‍රික්කයට කමිටුවක් පත් කරන්න මේ කමිටු
ගරු අමාත්‍යතුමා
මේකට අදාළ නැහැ ඔය ප්‍රශ්නය. සමෘද්ධි සානාධාර ලබ්බින් සම්බන්ධ ප්‍රශ්න විතරක් ඉදිරිපත් කරන්න මම ඉදිරිපත් කරා ඔබතුමාට වැඩසටහන. පොඩකින් කියනක මම ඉදිරිපත් කරේ මේ ඉදිරියට සියලුම දේශපාලන පක්ෂ දීර්ඝ කාලයක් තිස්සේ මේක එහෙම කරා. ඔව් කියන්න.
මාගේ ප්‍රශ්නය අහන්න කෙටියෙන් අහන්න ගරුමන්තුමා දැනට විනාඩි 13ක් ගත වෙලා තියෙන මේ ප්‍රශ්නය. ඒක
කන්නේ එතුමා පිළිතුරු දෙනවද නැද්ද කියලා එතුමා කැමැත්තා.
හරි ඔබතුමා ප්‍රශ්නය කියන්නේ කෙටියෙන් කියන ප්‍රශ්නය.
මම ඒකනේ සහන්නේ මේ සමෘද්ධියකට සම්බන්ධයි. කඩේ සම ගෙදර සමග පොඩි කඩයක් දාන ලක්ෂ 20ක වැඩසටහනක් ආවා. මේක කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තේරීපත් වෙච්ච එක්කෙනාගේ නම කපලා ඒක වෙනුවට Tamanට හිතවත් එක්කෙනාගේ නම දාන්න කියලා බලපෑම් කරලා අන්තිමට ඒකේ පොයින්ට් සිස්ටම් එක උඩාපේ කියලා ළමයා කපලා දැන් අලුතෙන් එක්කෙනෙක් දාන්න පහුගිය මාසය කරලා තින් මේක සමෘද්ධි අමාත්‍යාංශයේ රයිති දෙයක්. එහෙම නැතුව දැන් අද මම ප්‍රශ්න ලියලා එවලා තියෙන ප්‍රශ්නේ අවුරුද්දක් කර කලින් එව්වේ. ඉතින් අදට අදාළ ප්‍රශ්නෙකුත් අහන්නද ඔබතුමාට පිළිතුරු දෙන්න කැමති නැත්නම් ඔබතුමා දෙන්න එපා.
හරි බොහොම ස්තුතියි. කරු අමාත්‍යතුමාට
උත්තර දෙන්නම්. දැන් අපි ගත්තොත් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ එකක්. ඒ වගේ මේ ව්‍යාපෘතියේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමයි ලේකණේ සකස් කිරීමේ බලයත් ඒ වගේම දිසාපති ලේකම් දිසාපතිතුමාට තමයි බලය ලබා දීලා තිබුණේ. එතනදී ඒක සම්පූර්ණයෙන් විනිවිද පෙනෙන ආකාරයකට තමයි කටයුතු සිද්ධ කරේ. සුදුසු කාන්තාවන් තමයි තෝරගත්තේ. ඔය වගේ එක සිද්ධියක් දෙකක් තියෙනවා. ඒකට අභියාචනා කිරීම සඳහා දිසාපතිතුමාට අභියාචනා කිරීම බලය ඕනම පුරවැසියෙකුට ඕනම මන්ත්‍රී කෙනෙකුට ඕනම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුට තියෙනවා. ඒ සියලුම කලාපවලට තමයි එක්සත් ජාතික පක්ෂයේද එහෙම නැත්නම් දෙමළ ජාතික සන්ධානයේද එහෙම නැත්නම් වෙනත් පක්ෂයක කලාපයක්ද ග්‍රාමසික අසමද්ද කියලා තෝරලා නමේ ක්‍රියාත්මක වුණේ මුළු රටටම.
ඒක
දේශපාලන ක්‍රියාවලියක් තිබුණා නම් ප්‍රශ්නයක් තිබුණා නම් අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් තිබුණා. ඉතින් ඒක ඒ විදිහට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. සියලුම ප්‍රශ්නවල යම්කිසි සීමිත ප්‍රමාණයක් වැඩි තියෙන්න පුළුවන්. අපි අවම කිරීම මේකෙදි කරන්නේ ඒක නිසා.
හරි බොහොම ස්තුතියි ගරුමත්ව පැහැදිලි වුණා කියන එක.
ඉතමත් විනිවිද භාවිතාව අපි සිද්ධ කරන ඉදිරියේදී.
විමල් විරන් හැමතෙම ඔබතුමා මේ ප්‍රශ්නට අදාළ මොනවද?
නෑ මේ ප්‍රශ්නට අදාළ නෑ.
එහෙනම් ඔබතුමා මොකද කියන්න අදහස් කරන්නේ?
වරප්‍රසාද නියෝජ්‍ය කතානායකතුමනි පක්ෂ නායක රැස්වීමේදී බිස්නස් කමිටියකදී කතා කරලා තීරණය කළා ආණ්ඩු පක්ෂයේ ඉඳලා විපක්ෂයට ආපු මන්ත්‍රීවරුන්ට කණ්ඩායම් හතරක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඒ අයට අතිරේකෝ පැය භාගයක කාලයක් පාර්ලිමේන්තුවේ විවාදේ දික් කරලා ඒ පැය භාගයක කාලයත් ඒ අයට දෙන්න. ඊට අමතරව ආණ්ඩු පක්ෂයේ මෙතෙක් සතුව තිබිච්ච කාලයේ 65%න් 105%කුත් දෙන්න. ඒ අනුව අපිට මේ කණ්ඩායමට අයිති අතනින් හම්බෙන පැය භාගයත් ඒ වගේම අර 105 කියන විනාඩි 18ක්. එතකොට ඔක්කොම 48ක්. නමුත් දැන් සිද්ධ වෙන්නේ ඒ අපිට අර පැය භාගයක කාලයක් විතරක් ලැබිලා තියෙනවා. කිරියල් විපක්ෂ සංවිධායකතුමා ඒක හතරට බෙදලා 7.5 ගානේ බෙදාගෙන යනවා. අර විනාඩි 18ට වෙච්ච දෙයක් නැහැ. දැන් කවුද ඒක හොරා කාලා තියෙන්නේ? මෙහෙන් හොරා කාලද ඔහෙන් හොරා කාලද? දැන් මෙහෙන් ඇහුවම විපක්ෂ සංවිධායකතුමා කියන්නේ ඒක ආණ්ඩු පක්ෂය දීලා නැහැ කියලා. ඒ 105 ආණ්ඩු පක්ෂය දීලා නැහැ කියලා. දැන් මන්ත්‍රීවරු 35කටම තියෙන විනාඩි 48ක්. ඉතින් ඒ නිසා මම ඔබතුමාගෙන් කාරුණික ඉල්ලනවා ඒ පක්ෂනායක රැස්වීමේ මම කවුද සභානායකතුමා එක්කත් කතා කළා. එතුමත් පිළිගත්තා ඒ පැයභාගය අපිට දුන්නා විනාඩි 18ක් අපිට දුන්නා කියලා. එක්කෝ ඔක්කොම කාලේ තමුන්වහන්සේලා දීලා මෙතනින් ඒක මාටිය ගහනවා නැත්නම් තමුන්වහන්සේලා ඒ විනාඩි 18 තියාගෙන බොරුවක් කරලා තියෙනවා.
ගරුමන් එමෙතුමා ඒක ඒ පිළිබඳව අපේ ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාගෙන් විපක්ෂ සංවිධායකතුමාගෙන් විමසලා ඔබතුමාට ඒ පිළිබඳව දැනුම් දෙන්න. ඔව් විමල් විරන් සමිතුමා
22 සංශෝධනයේ විවාදයට ගන්න ඕන නම් අපිට ඒ කාලේ ප්‍රශ්නේ විසඳෙන්න ඕන. අපිට ඒ નિયમિત සාධාරණේ වෙන්න ඕනේ විවාදය තුලේ අපි අදහස කියන්නේ.
හොඳයි බොහොම ඉස්සෙල්ලා ඒ ගැන දැනුම් දෙන්න ඔබතුමාට.